discussing it, you may please continue. Your time starts now.
Yeah, garu niyojya kathanayakathumani meka tamai prashne. Api katha karannone de katha karannone tanai eka prakasha karannone tanai piribanda barapatala prashnayak me tiyen. Me tiyenne usas nilathala piribanda karaka sabhavate niladharin kandawanne wagakimaki. Parliamentu etiyana pradhana karaka sabhava agamathithumi ehi kandawima kara. E karaka sabhavata rajaye patkirim piribandawa sthavarathayak tiyenawa. E patim sthirakirimata kandawana niladharin e karaka sabhava viswasa karala asana prashnawalata dena uttara e karaka sabhave samajikayen treat karanawa kiyala kiyanne kohari tamange paudgalika ginumwala wartha karanawa kiyala kiyanne barapatala waraddak. Ounta viruddhawa e parikshana pawaththanna. Ara adhikarana amathuma kiwwa wage ewa disclose karanna kiyala me parliamentu upadesa denawa kiyala kiyanne eka thawa kumanthranaya. Eka thawa kumanthranaya. Eka me thawa yana parikshanawala wartha eliyata danna kiyala kiyana kathawa. Enisa me obathumage avadhana yomu karanna one me. Me mantriwaru e adala karaka sabhawala karyabharayan pilibandawa thawadurataath adhyayane karala. Visheshe e usas nilathala pilibanda karaka sabhawa wage karaka sabhawaka niladharayen visin asana lada prashnawalata dena pilithuru ඒ කාරක සභාවෙන් එළියට ආවට පස්සේ ඒවා එළිය කියන්න හරි සමාජ මාධ්‍යවල ලියන්න කියන එක මේ තියෙන පුරුද්ද නැති කරන්න. එහෙම නැත්නම් ඒක නවත්තන්න කියලා උපදේශක් දෙන්න. ඒක තමයි අත්‍යවශ්‍ය වෙන කරුණ. ඉතින් ඒ නිසා අද දවසේ මේ වෙලා තියෙන කාරණේ පිළිබඳව අද ඒවා ඒක තමයි මන්ත්‍රීතුමා ඔබතුමාලා කියන්න ඕනේ. මේ වැරද්දයි නිවැරදි කරන්න ඕනේ. දැන් ඔබතුමාගේ යෝජනාව තියෙන ඒවා ගිහලා මාධ්‍යට කියන්න කියලා. මාධ්‍යට කියන්න කියන එක නෙමෙයි අද කරන්න තියන්නේ ඒ මන්ත්‍රීවරයා ගෙනල්ලා මන්ත්‍රීවරට අවවාද කරන්න කියලා කියන්නෝ. උසස් නිලධාරී කාරක සභාව ඉස්සරහට ගෙනල්ලා. ඔව් කාරක සභාවෙන් නිරපන්න යෝනේ. මේ කරපු වැරද්දට හරියද? ඇයි මේක බරපතල ප්‍රශ්නයක්? රටේ තියෙන විශේෂ සංවේදී කරුණක් දැන් මේකට කලින් කතා කරපු මන්ත්‍රීතුමත් මේක ගැන කතා කරා. දැන් මේ ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද දවසේ විපක්ෂයේ විසින් මේ ඉදිරිපත් කරපු යෝජනාව අපේ ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳ යෝජනාව. පසුගිය වසර කාලයකට ආසන්නව අපි ආපු ගමන් මඟ පිළිබඳ කතාව. විපක්ෂයේ වෙනුවෙන් ඉදිරිපත් කරපු අදහස් ඉදිරිපත් කරන මැදිහත් වෙච්ච මන්ත්‍රීවරුන් අතරින් විශේෂයෙන් විපක්ෂයේ කාර්යභාරය මොකක්ද කියන එක කිව්ව එක හරි. විපක්ෂයේ ආණ්ඩුව විවේචනය කරන. ඒ කියන්නේ විපක්ෂයේ කාර්යභාරය. ආණ්ඩුව හැටියට අපි ආණ්ඩුව කරපු වැඩ ටික කියනවා. කරන්න ඉන්න වැඩ ටික කියනවා. එතකොට රට හිටපු තැන ඉඳන් අපි මෙතෙන්ට එනකොට මේ ගත කරපු වසර තුල අපි සිදු කරමින් තියෙන කාර්යභාරය ඒ කාර්යභාරය තුල තියෙන ප්‍රගතිය ඒ වගේම ජනතාව ලබමින් තියෙන ඒ ඓතිහාසිකම් වරප්‍රසාද භුක්ති විඳින දේවල් ටික තමයි අපි මේ ප්‍රකාශ කරමින් තිබෙන්නේ. ඒ නිසා ඒක විපක්ෂය ඒක දකින්නේ බිඳුව වෙන්න පුළුවන් එක වෙන්න පුළුවන්. ඒ නිසා තම තමන්ට දැනෙන ලෙස තම තමන්ට අවශ්‍ය ලෙස මේක ගෝචර ලෙස විග්‍රහ කරගන්න පුළුවන්. නමුත් ආණ්ඩුවක් ලෙස අපි කියන්නේ වංචා දූෂණ ගැන මේ වෙලා තියෙන්නේ මොකද කියලා ඇහුවා. ඔඩිට් කරලා නැහැ කියලා කිව්වා. සමහර ආයතන ඔව් සමහර ආයතන ඔඩිට් කරලා නැහැ. සමහර ආයතන ගිණුම් හදලා නැහැ. ඔව් අපි ඒවා හදනවා. උදාහරණයක් ගත්තොත් එම මගේ අමාත්‍යාංශ යටතේ තියෙන සතොස ලංකා සතොස ආයතනේ අවුරුදු 4ක් ගිණුම් හදලා නැතුව අපි ඒවා හදලා ඉවර කරමින් යන්නේ. සතොස ආයතනේ CW එක සෞපකාර තොගරන් සංස්ථාව වහලා දාලා තිබ්බේ අඩුම ගන්න ඒක ඈවර කරන්නත් බෑ ගිණුම් හදලා නැතුව හිටියේ. අපි දැන් හදලා ඉවර කරමින් තියෙන්නේ. ඒ වගේ රාජ්‍ය ආයතන ගණනාවක් තියෙනවා ගිලුම් හදලා ඒවා අවසන් ඒ නැවත ඒ ආයතන ස්ථාපිත කරනවා. ඒ මන්ත්‍රීතුමාම කිව්වා මේ රාජ්‍ය ආයතන පාඩු ලබන අක්‍රිය වෙලා කියලා නෑ. සමහර ආයතන බොරු ගිලුම් හදලා තිබෙන කරුණ යුද කතානායකතුමා. ඒ නිසා අපි මේ රාජ්‍ය ස්ථාවර කර ගැනීම සඳහා රාජ්‍ය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය ස්ථාවර කරන රාජ්‍ය ශක්තිමත් කරන්නේ අවශ්‍ය කරන ස්ථාවරයන් තමයි සකස් කරමින් ඉන්නවා. ඒකට අවශ්‍ය කරන රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කරන්න යනකොට තමයි අපිට රාජ්‍ය සේවය වැදගත් වෙන කරුණ යෝජ්‍ය කතානායකතුමා. ඒ නිසා රාජ්‍ය සේවය අපිට වැදගත් වෙනකොට ඉහළ සිට පහළට රාජ්‍ය සේවයේ ඉන්න රාජ්‍ය සේවකයා අපිට වැදගත්. ඒ නිසා තමයි ඒ රාජ්‍ය සේවාවට පළවෙනි එක ඉන්න රාජ්‍ය සේවකයාගේ සන්තෘප්තිය නැත්තම් රාජ්‍ය සේවකයා අපෙන් අපේක්ෂා කරා වැටුප් වැඩි වීම. අන්න අපි රාජ්‍ය සේවාවේ වැටුප් වැඩි කිරීම කරා. ඒ රාජ්‍ය සේවාවේ වැටුප් වැඩි කිරීම වෙනුවෙන් මේ අවුරුදු 3ට 2025 2026 2027 අවුරුදු තුනට රුපියල් බිලියන 330කට ආසන්න මුදලක් අපි වෙන් කරා. පළවෙනි අවුරුද්ද මේ අවුරුද්දේ විතර බිලියන 310කට ආසන්න මුදලක් අපි වෙන් කරලා තියෙනවා රාජ්‍ය සේවයේ පඩි වැඩි කරා. ලබන අවුරුද්දට නෑ ඒ ලබන අවුරුද්දට ඒ වගේම වෙන් කරලා තියෙනවා. හැබැයි විපක්ෂය කියනවා රාජ්‍ය සේවකයා පඩි වැඩි කිරීම කරලා නැහැ වගේ කතාවක්. මේ කවුද කොහේ හරි වාර්තාවක් ගෙනලා කියනවා මේ රාජ්‍ය සේවක වැටුක් ගැන හිතා බලන්න කිව්වා කියලා නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා කිව්වා. දැන් හිතියනම් නැගිටින මෙතන නැති නිසා කිව්වේ නැත්තම් වෙලාව ගන්නවනේ. දැන් නෑ ඔබ ඔබතුමා එපා කලබල වෙන්න එපා. මම මේ කිව්වේ මධ්‍යම බණ්ඩාර මන්ත්‍රීතුමා දැන් කියනවා මේ කවුරු හරි වාර්තාවක් ගෙනලා නියෝජ්‍ය කතානායකතුමා කියනවා මේ රාජ්‍ය සේවයේ වැටුක් ගැන සලකා බලන්න කියලා තියෙනවලු. නෑ ඒගොල්ලෝ කවුරුත් කියලා නෙමෙයි ආණ්ඩුව සලකා බැලුවා. රාජ්‍ය සේවයේ වැටුක් 2016 සිට හැදුවේ නෑ. එසා අපි 2016 සිට වැටුක් තිබිච්ච ඒවා හදලා අවම වැටුම රුපියල් 40,000යි ජීවනාංක දීවනාවත් එක 57,800කට ගෙනව රාජ්‍ය සේවයේ වැටුක්. ඒ තමයි රාජ්‍ය සේවයකට සලකුවා. ඒ විතරක් නෙමෙයි අන්න අපි විශ්‍රාමිකයාගේ වැටුක් හැදුවා. ඒ විතරක් නෙමෙයි වැටුක් වර්ධක හැදුවා. පෞද්ගලික සේවකයාගේ වැටුක් හැදුවා. එනිසා රටේ වැඩ කරන ජනතාව පිළිබඳ බලපු ආණ්ඩුවක් මේක. ඒක විපක්ෂය කියලා නෙමෙයි හැදුවේ. ඒක මේ ආණ්ඩුවට ජනවරම දීපු ජනතාවගේ අපේක්ෂාව. එසාද රාජ්‍ය සේවකයෝ ගනු නියෝජ්‍ය කතානායකතුමනි පඩි ඉල්ලලා කොහෙද සටන් කරන දැක්කද? නෑ. වතු සේවකයාගේ ප්‍රශ්නේ තිබුණා. ඒ වතු සේවකයාගේ වැටුක් ගැටලුව පිළිබඳව අපි දවදුරටත් සාකච්ඡා කරමින් ඉන්නවා. රුපියල් 1,700ක් දක්වා වැටුක් වැඩි කිරීමේ සාකච්ඡාවේදී 1,350ක් තියෙනවා වැටුක් ගිවිසුමේදී. තව 350ක් තියෙනවා කිලෝ රේට් එකට ගෙවනවා. දවසකට කිලෝ 7ක් ඇදුවොත් 350ක් ලබා ගැනීම සඳහා ඒගොල්ලන්ගේ එක එක වත්තනුව මේක වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒක 80%ක් වතු සේවකයාට මේ වැටුක් වැඩිවීම ලබා ගැනීමේ පොසිබිලිටි එකක් හැකියාවක් තියෙනවා 100%ක් නැති වුණාට. ඉතින් අපි හිතනවා ඒක 1,700ක් ලබා ගැනීමේ හැකියාව හදන්න ඕන. ඒක බැරි නම් අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා කියනවා ඒ තව සාකච්ඡාවක් ඉස්සරහට තියෙනවා. අපි ආණ්ඩුව පැත්තෙන් සලකා බලමින් තිබෙනවා තව මොනවාද කරන්න පුළුවන් කියලා. එනිසා මේ ජනතාව ගැන හිතමින් වැඩ කරපු ආණ්ඩුවක්. එනිසා මේ අවුරුද්ද ඇතුළේ අපි කරා කවදාවත් කරන්න බැරි දේවල්. තව තියෙනවා. මේගොල්ලෝ අමතක වෙලා තියෙන 2016 රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුප නැවැත්තේ කරන නියෝජ්‍ය කතානායකතුමනි. සද්ද නැතුව ඉන්නවා. දන්නේ නැහැ වගේ ඉන්නේ. 2016 රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප නැවැත්තුවේ. ඔව් නැත්තම් කවුද? අපිද? එහෙනම් කවුද නැවැත්තුවේ? ආ මතක නැතුව ඉන්නේ. රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප 2016 නැවැත්තුවේ. රාජ්‍ය සේවකයා බඳවා ගැනීම. මම කතා කළ ඉවරනට පස්සේ කතා කර යන්න පුළුවන් ඔබට. ඒ නිසා මේ ඔබතුමාට කිව්වේ නෑ මම. ඔබතුමාට කියන කලබල වෙන්නපා. වාඩිලා ඉන්න. නේ විපක්ෂයේ මේ අද වාඩිලා ඉන්නවා. ඒ වාඩිලා ඉන්න. ඒ නිසා මේ රාජ්‍ය සේවය පිළිබඳ කිව්වා. බඳවා ගැනීම. මම කිව්වා මේ රාජ්‍ය ස්ථාවර කිරීම සඳහා අපි මේ බලයට එනකොට කරු නියෝජ්‍ය කතානායකතුමනි රාජ්‍ය සේවයේ පුරප්පාඩු 280,000ක් තියෙනවා. ඒ 280,000 එකවර බඳව ගන්න බෑ. අපි ආයවැය යෝජනා වැදිර ජනාධිපතිතුමා වල ලකෝ උපාධිධාරීන් 30,000ක් බඳවා ගන්න අපි මේ අවුරුද්ද සැලසුම් කරනවා. කටයුතු කරන වෙලේ මුදල් වෙන් කරා. අන්න මුදල් වෙන් කිරීමත් එක්ක බඳවා ගැනීම සඳහා අවශ්‍ය ඒ අනුමැතියන් සඳහා අපි කටයුතු පටන් ගත්තා. අගමැතිතුමිය කිව්වා මේ වලට 65,000ක් බඳව ගන්න කැබිනට් මණ්ඩලය ඇතුළේ අනුමැතිය දුන්නා. අන්න රාජ්‍ය සේවය ඇතුළු පෞද්ගල අපේ රටේ අනෙකුත් සේවාවන් සඳහා මේ රටේ බඳවා ගැනීම සඳහා රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා අනුමැතිය දුන්නා. මේ තමයි රට ඇතුලේ රස්සාවලට බඳවා ගන්න කටයුතු කරන්නේ. ඒ විතරක් නෙමෙයි බඩු මිල ගැන කතා කරා. දැන් බඩු මිල ගැන කතා කරද්දී බඩු මිල අඩු වෙලා නැහැ ජීවත් වෙන්න බෑ මේ කතාව කිව්වා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් ජීවන වියදම වැඩිවීම පිළිබඳ සාකච්ඡා වෙනකොට මේ රටේ cost of living index එක පිළිබඳව අපි හැමදාම සාකච්ඡා කරනවා. එතකොට කොළඹ කොටස් වෙළඳපොළ වගේ නෙමෙයි මේක කොළඹ පාරිභෝගික මිල දර්ශකය කියලා එකක් තියෙනවා ජාතික පාරිභෝගික මිල දර්ශකය කියලා තව එකක් තියෙනවා. එතකොට ඒක රටේ මිනිස්සු මේ දෙක වැඩිවීම පිළිබඳව දන්නවා සාමාන්‍ය විදිහට කොහොමද මිල වැඩි වෙන තත්ත්වය කියලා. මම මේ කියන්නේ අපේ රටේ බඩු මිල පිළිබඳව 2024 සැප්තැම්බර් මාසෙත් 2025 සැප්තැම්බර් මාසෙත් මේ ඔක්තෝබර් මාසෙ මුල නිසා සැප්තැම්බර් මාසෙට ගත්තා මම ඒ නිසා. මම කියනවා බාණ්ඩ වර්ග ගණනාවක් තියෙනවා කර නියෝජ්‍ය කතානායකතුමනි බඩු මිල කොහොමද තියුනේ කියලා. මේ බඩු මිල අතර විශාල අඩුවීමක් තියෙනවා බාණ්ඩ වර්ග 40කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මේ බාණ්ඩ වර්ග 40 මිල අඩුවීම නියෝජ්‍ය කතානායකතුමනි 120කට වැඩි සමහර භාණ්ඩ තියෙනවා 140කින් මිල අඩු වෙලා තියෙනවා 140කින්. තව භාණ්ඩ ටිකක් තියෙනවා. අපි දන්නවා තව සමහර භාණ්ඩ ටිකක් තියෙනවා භාණ්ඩ වර්ග 15කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා 109කට ආසන්න ප්‍රමාණයක මිල වැඩි වෙලා තියෙනවා. හැබැයි මේ 100 භාණ්ඩ 40කට වැඩි ප්‍රමාණයක් අපේ රටේ මේ භාණ්ඩ පැස ගත්තේ මේ භාණ්ඩ වර්ග 60 තමයි වැඩිම අලෙවි වෙන භාණ්ඩ වර්ග 60 ලංකා සතර ආයතනය ඇතුළේ. ඒ නිසා මේ බඩු මිල වැඩිවීම ගැන කිව්වට ජනතාවට බඩු මිල අඩු වුණා කියන කාරණේ දැනෙලා තියෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා මේ අපේ රටේ අද වෙනකොට අල 250යි ලොකු ලුණු 150යි රතු ලුණු 295යි මේ විදියට ගන්නවා ලංකා සතු සැතලු පෞද්ගලිකාංශයේ ආයතනත් ඒකාබද්ධ අපි මිලදී ගැනීම කරනවා ඒ වගේම හාල් 230ට අපි ලංකා සතුසේ හාල් අපි ලංකා සතු සැතලු විකුණන පටන් අරන් තියෙනවා සතුසෙන් අපි හාල් නිෂ්පාදනය කරලා ලබා දෙනවා ඒ නිසා මේ කටයුතු කරන් යනකොට රාජ්‍ය ආයතන පද්ධතිය ශක්තිමත් කරනවා වගේම රජයේ ආයතන ක්‍රියාවලියත් අපි ශක්තිමත් කරමින් යනවා ඒ නිසා මේ ක්‍රියාවලිය යනකොට තමයි ඔන්න කියනවා ආණ්ඩුව පැත්තේ ක්‍රියාවලිය ආණ්ඩුවේ ආයතන ශක්තිමත් වෙන්නෙත් නැහැ ආණ්ඩුවක් දුර්වල කරමින් යන්නේ ආණ්ඩුවේ ශක්තිමත් වැඩපිළක් නැහැ කියලා කියනවා ඒ කියන ගම ඔන්න පලාස් සභා ඡන්ද ගැන මතක් කරන එකපාර හිටපු ගමන් ආපහු පලාස් සභා නැද්ද කියලා අහන පලාස් සභා තියෙන දැන් අවුරුදු 8ක්ම පලාස් සභා තිබුණේ නැහැ කරුණු යෝජනා කතානායකතුමනි පලාස් සභා ඡන්දේ ලබන අවුරුද්දේ තියන්න තමයි ආණ්ඩුව පැත්තෙන් දැන් යෝජනා ඉදිරිපත් කරලා විජේසේරත් ඇමතුමා ජිනීවා ගිහිල්ලා මේක මානවහිමිකම් කවුන්සිල් එකෙත් මේ ගැන කිව්වා ඒ නිසා මේ පලාස් සභා නැති වුණාට දැන් ප්‍රාදේශ සභා ටික වැඩ කරන්න පටන් අරන් මාස 3යි ගමේ පාරවල් ටික හදනවා පිට්ටනි ටික සුද්ධ කරනවා දැන් ලදරු පාසල් ටික පිරිසකර කරනවා සුසාන භූමි ටික සුද්ධ කරන්න පටන් අරන් තියලා දැන් නැති වෙච්ච දැන් ගම ආපහු සක්‍රීය වෙන්න පටන් අරන් තියෙන්නේ පසුගිය වසර ගණනාවක් තිස්සේ සක්‍රීය නොවෙච්ච ගම දැන් සක්‍රීය වෙන්න පටන් අරන් තියෙන දැන් වැඩ ටික පටන් අරන් තියෙන්නේ ඒ නිසා ආර්ථිකයේ දැන් ගම ඇතුලේ සක්‍රීය වෙන්න පටන් අරන් තියෙන්නේ ආර්ථිකයේ සක්‍රීය වෙන්න පටන් ගන්න නිසා සමයි ලෝකයේ ආර්ථිකයන් වැටිච්ච රටවල් අතරේ ලෝක බැංකුව කියනවා ආර්ථිකයන් දුර්වල වෙච්ච නැත්තම් ආර්ථිකයන් දුර්වල වෙච්ච රටවල් 82ක් අතරින් වේගයෙන්ම ප්‍රකෘතියට පත්වච රටක් තමයි ලංකාව කියලා. ඒක කියනවා. එහෙම කියන්නේ නිකන් නෙමෙයි රටක් හැටියට අපි ආර්ථිකයක් හැටියට ශක්තිමත් වෙමින් තියෙනවා. ඉතින් මේ අතර අපිට කියනවා අර ඔන්ලයින් ටෙන්ඩර්ස්, ඊ-ටෙන්ඩර්ස් ක්‍රමය තවම ක්‍රියාත්මක කරන්න බැරි වුණා කියලා. අපි අපේ රටේ ආර්ථිකය සකස් කරද්දී ජනාධිපතිතුමා ඉතාම පැහැදිලිව කිව්වා අපේ දුප්පත්කම නැති කිරීම අපේ ප්‍රධාන අපේ එක අරමුණක්. ඒ වගේම ඩිජිටලයිසේෂන් එකත් අපේ තව අරමුණක්. ඒ නිසා මේ ඩිජිටලයිසේෂන් එක අපි වේගේ මේ ඩිජිටල් කරණයට අපේ රාජ්‍ය යාන්ත්‍රණය එක් කරගන්න ඕන. රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල් කරණයට එක් කර ගැනීම වෙනුවෙන් අපිට යනකොට අපේ රාජ්‍ය යාන්ත්‍රණය රාජ්‍ය පද්ධතිය විශාල ලෙස අපිට ප්‍රතිසංවිධානය කරගන්න වෙනවා. මේ ආයතන, මේ කාර්ය මණ්ඩල, එයාගේ පුහුණුව, ඒවට අවශ්‍ය උපකරණ මේ සියල්ල ගන්න ඕන. දැන් තියෙන ආයතනයක් සක්‍රිය කරගන්න තියෙන මේ ප්‍රොසෙස් එක ගත්තට පස්සෙත් ගරු නියෝජ්‍ය කතානායකතුමා අපිට විශාල කාර්යභාරයක් තියෙනවා. ඒ නිසා ඒ ටික කරගන්න යද්දී සමහර ක්‍රියාමාර්ගවලදී මේ රජයේ මේ ටෙන්ඩර් ප්‍රොසීඩියස් ගත්තාම සමහර ඒවා තියෙනවා අමාරුයි තමයි. මොකද සමහර ටෙන්ඩර් ප්‍රොසීඩියස් ගත්තාම ඒ ප්‍රොසීඩියස් වලට ටෙන්ඩර්ස් දාලා පෞද්ගලිකංශයත් එක්ක රජයට තරම් කරන්න වෙලා තියෙනවා. ඒක තමයි ක්‍රියාවලිය. ඉතින් මේ ක්‍රියාවලිය යනකොට ඔන්න අපිට කියන්න ගත්ත මේ දවස්ක මේ සහල් පිළිබඳ ප්‍රශ්නේ ඒ වගේම ගල් අඟුරු ටෙන්ඩර්, බස් ටෙන්ඩර්, තෙල් ටෙන්ඩර් ගැන කියන්න ගත්තා. මේ සියලු ටෙන්ඩර් රජයේ ටෙන්ඩර් ප්‍රොසීඩියස් අනුව තමයි අපි කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා මේ කිසි ටෙන්ඩරයක් ටෙන්ඩරකට පිටින් දාලා නැහැ. මේ කියන්න යනකොට කියන්න ගත්තා මේ හාල් වල ප්‍රශ්නයක් තියෙනවා කියලා. හාල් වල ප්‍රශ්නය මතුවෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි කිසිවක් නිසා නෙමෙයි. අපේ රටේ සහල් වෙළඳපළ අද පාරිභෝගිකයාට අවශ්‍ය සහල් අපේ රටේ නිෂ්පාදනය කරන ගෝවියා. හැබැයි මේ අපේ රටේ ප්‍රධාන සහල් වර්ග හතරක් පරිභෝජනයට ගන්නවා නාඩු
හොනබල් වසන්ත සමරසිංහ you have 2 more minutes
නාඩු කැකුළු සම්බා කීරිසම් ඒක කීරිසම්බයි සම්බයි තමයි 118ක් විතර අපේ පරිභෝජනයට ගන්න. හැබැයි නිෂ්පාදනයේ තියෙන්නේ 116කටත් අඩුවෙන් 15කටත් අඩුවෙන් තියෙන්නේ. එතකොට මේ 104ක විතර අඩුවක් තියෙනවා. එතකොට මේ 104ේ අඩුව තීම විසින් වෙළඳපළ යට වෙන හිගේ පාවිච්චි කරලා අන්න මේ මහමෝල් හිමියන් නැත්තම් මේ වී තොග රැස් කරන්නන් කීප දෙනෙක් විසින් මේ වෙළඳපළ තුළ පාලනයක් කරන්න උත්සාහ කරනවා සහ මිල වැඩි කිරීමක් කරනවා. නිසා මේකට අපිට උත්තරයක් ඕනි. ඒ උත්තරේ හදන්න යනකොට අපිට වගා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයකට උපදෙස් දීලා තියෙනවා වී වගා කිරීම වැඩි කරන්න. වී වගා කිරීම වැඩි කරන්න. ඒ වෙනුවෙන් වී වගා කිරීම වැඩි කිරීම සඳහා මහා ව්‍යාපාරවල කීරි සම්බා සහ සම්බා වගා කිරීමේ ක්‍රියාවලිය වැඩි කරන්න. එහෙම නැතිනොත් එහෙම මේ හිගේ අපිට දිගටම පවත්වාගෙන යන්න වෙනවා. ඒකට උත්තරයක් ලෙස කෙටි කාලින උත්තරයක් ලෙස යම් ප්‍රමාණයකට කීරි සම්බා ආදේශන සහල් ප්‍රමාණයක් ආනයනය කරන්න උනොත් අපිට ආනයනය කරන්න වෙනවා. ඒ ආනයනය කරන්නේ රටේ සහල් මද නිසා නෙමෙයි. එම සහල් පරිභෝජනය කරන පාරිභෝගිකයාට යම් හිගයක් ඇති වෙන නිසා. එහෙම නැත්නම් මේ වෙනකොට රටේ අවශ්‍යතාවයේ සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.7යි. හැබැයි මිලියන 3.4කට අවශ්‍ය හාල් අපි හදමු.
හොනබල් වසන්ත සමරසිංහ you have 5 more minutes.
කොමිසුලි කරුණාකරතුමනි එසා එහෙම සහල් ප්‍රමාණයක් අපි හදනවා. එසා එහෙම හදන හාල් ප්‍රමාණය හදන්න අපි දැන් ටෙන්ඩර් එක දානට අපිට ආවා පහුගිය මහකන්නේ. අපි බොහොම ස්තුති කරුණාකරතුමනි අපි පහුගිය මහකන්නේ වී මෙට්‍රික් ටොන් 4000යි මිලදී ගත්තා. හැබැයි මේ යල්කන්න මිලදී ගත්ත අපි මැට්‍රික් ටන් 50000. මේ 50000 මිලදී ගන්නකොට අන්න අපිට ටෙන්ඩර් දාන්න උනා වී අලවි මණ්ඩලය සතසත් වී මිලදී ගන්නවා. ඒ ටික කොටලා ගුණත් වෙන්න යුතු සහල් දෙන්න ඕනේ පාරිභෝගිකයට. ඒ ටික කොටලා ගුණත් වෙන්න සහල් පාරිභෝගිකයට දෙනකොට අපි දන්නවා අපේ රටේ සුළුවා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ ඉන්නවා, මහා පරිමාණ මෝල් හිමියෝ ඉන්නවා. ඒ වගේම වෙළඳපළ තුල සහල් අකණ්ඩව පවත්වාගෙන යෑමේ ඌමනාවක් අපිට තියෙනවා. ඒ සඳහා අපි සතු වීතොග කොටලා මෝල්වල මේ කොටලා පාරිභෝගිකයට දෙන්න ඕනේ. අපි ඒ වෙනුවෙන් මොකද කරේ? රජයේ ප්‍රතිපත්තිමය ටෙන්ඩර් පටිපාටින් අනුව වී මෙට්‍රික් ටොන් 20000ක් කොටලා දෙන සේවාව සපයන ටෙන්ඩර් එක තමයි අපි දැම්මේ. සේවාව සපයන ටෙන්ඩර් එක. ඒ අනුව වී මෙට්‍රික් ටොන් 20000ක් සේවාව සපයන ටෙන්ඩර් එක අපි ඊයේ දවසේ විවෘත කරා. ඊයේ දවසේ විවෘත කරන ටෙන්ඩර් කරුවන් 4 දෙනෙක් තමයි ඇවිල්ලා හිටියේ. ඒ 4 දෙනාගේ ටෙන්ඩර් පත් කැඳව විවෘත කරලා තියෙනවා. ටෙන්ඩර් පත් විවෘත කරලා දැන් ටෙක්නිකල් වැලියුේෂන් කමිටි එකට ඒක දාලා තියෙනවා. දැන් ඒතකොට සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියොත් ඉල්ලනවා තමන්ටත් වී කොටන්න දෙන්න කියලා. එතන මේ මෙට්‍රික් ටොන් 50000න් 20000කට ටෙන්ඩර් එක දැම්මේ. හැබැයි ඒ 20000කට ටෙන්ඩර් එක දාපුවාම එළිය කතාව හදනවා මේ 50000ම දෙන්න හදනවා කියලා. එහෙම කොහොමද දෙන්න කරන්නේ ඔය කතා නාගතුනේ 20000කට දාලා 50000ක් දෙන්න. බොරු කියනවා. ඉතින් විපක්ෂයේ සමහර අයත් ඒ බොරුව පස්සේ දුවනවා. ඒ නිසා විතරක් නෙමෙයි. අපි සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ටත් මෙට්‍රික් ටොන් 20000ක් ලබා දෙන්න අපි යම් ක්‍රමවේදයක් හදලා ඒගොල්ලන්ට මිල ගණනොත් කැඳවමින් තිබුණේ ගරු නියෝජ්‍ය කතානායකතුමා. මම මේ සභාවට සභාගත කරනවා. හේතුව මේක සභාගත කරන්නේ මේ වගේ තියෙනවා දිනත් එක්ක. මම ළඟ තියෙනවා කුරුණෑගල සීමා සහිත මහව සමුපකාර සංවර්ධන කොට්ටාසේ සහල් නිෂ්පාදකයන්ගේ සමුපකාර සමිතිය අපිට මිල ගන්න ඉදිරිපත් කළා. කවද්ද දිනේ? 25/9/17. මේ තියෙන්නේ ඒ අය සහල් කොට් අපේ වීතික කොටලා අපිට හාල් දෙන මිල. අපි වී අලෙවි මණ්ඩලයේ වී ටික අපි ඒගොල්ලන්ට දෙනවා, අපිට හාල් දෙනවා. හැබැයි අපි එක කොන්දේසියක් ඒගොල්ලන්ට කිව්වා. වී අලෙවි මණ්ඩලයේ වී අපිට දෙනකොට අපිට ඉතිහාස කතාව හරිම අමිහිරි. ඒ නිසා අපි එකඟතාවයකට එමු. ඔයගොල්ලෝ අපිට ඉස්සල්ලා හාල් ප්‍රමාණයක් දෙන්න ඕන ඔයගොල්ලෝ ළඟ තියෙන. ඒ හාල් ප්‍රමාණයට වටිනාකම සහිත වී අපි ඔයගොල්ලන්ට දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ආපහු ඒ හාල් ගෙනත් දෙන්න අපි ඔයගොල්ලන්ට වී දෙනවා. ආපහු ඒ හාල් ගෙනත් දෙන්න අපි ඔයගොල්ලන්ට වී දෙනවා. ඒ අනුව රොටේෂන් එකට වී මෙට්‍රික් ටොන් 20000ක් දෙමු කියලා. ඊට අමතරව තව මට දුන්න එක කෝටේෂන් එකක්. ඒ කෝටේෂන් එක මට දීලා තියෙන්නේ උතුරු මැද පළාත් සුළුවා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමේ. මේ දෙකම මල් ළඟ තියෙනවා. මේ දෙකම කෝටේෂන් මට දීලා තියෙන්නේ දැන් මාසෙකට ආසන්න කාලයක් වෙනවා. ටෙන්ඩර් එක ඉවර කරේ ඊයේ. මේ ටෙන්ඩර් එක මෙහෙම යනවා. මේ ටෙන්ඩර් එක තියෙන්නේ වී මෙට්‍රික් ටොන් 20000කට. තව 30000ක් තියෙනවා. ඒකෙන් 20000ක් තමයි අපි මේගොල්ලොත් එක්ක දැන් මේ දෙන්න කල්පනා කරන්නේ කොහොමද? ඒගොල්ලෝ අපිට හාල් දුන්නාම ඒ වටිනාකමට අපි ඒගොල්ලන්ට වී දෙනවා. වී දීලා ඒගොල්ලන්ට කොටලා දෙන්න පුළුවන්. අපි කිව්වා ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් ගාන අපිට දෙන්න කියලා. තම්බපු සහල් කිලෝ එකක් අපේ ගබඩාවට ගෙනත් දෙන්න පුළුවන් ගාන කියන. කැකුළු හාල් කිලෝ එකක් අපේ ගබඩාවට ගෙනත් දෙන්න පුළුවන් ගාන කියන. ටෙන්ඩරෙන් දැන් අපිට ඇවිල්ලා තියෙනවා ගානක්. අපි දන්නවා වී කිලෝ එක ගාන කීයද දැන් කියලා. එතකොට ඒගොල්ලෝ ටෙන්ඩරෙන් දාපුවාම අපිට ටෙන්ඩරේ ගාන තියෙනවා. සුළුවා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ, සමුපකාර සංගම්, රටේම තියෙන අනිත් දිස්ත්‍රික්කවල. එතකොට දැන් අපි ඒගොල්ලන්ට දැනුම් දීලා තියෙනවා ඒ දිස්ත්‍රික්කවල වී අලෙවි මණ්ඩලයේ සමුපකාර ගබඩා තියෙනවා, වීතොග තියෙනවා. ඒ තැන්වලින් වී මෙට්‍රික් ටොන් 20000ක් නිදහස් කරන්නේ ඒ අයට යම් ප්‍රමාණයක් සහිතව තමන්ගේ වී ටික කොටලා අපිට හාල් දුන්නාම අපේ ගබඩාවට ඒ වටිනාකමට වී නිදහස් කරනවා. ඒ නිසා අපි ක්‍රමයක් අනුව කතා කරගෙන යනවා. සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ටත් තමන්ගේ කර්මාන්තයත් කරගෙන යන ගමන් පාරිභෝගිකයට ඒ ගුණාත්මක සහල් ප්‍රමාණයක් ලබා දීමට අවශ්‍ය කරන සහයෝගය දෙන්න රජයක් හැටියේ කටයුත්ත අපි ඉන්නවා. ඒ වගේම ගුණාත්මක සහල් මේ මාස කීපය ඇතුලේ කොටලා වෙළඳපළට දාන්න අපි සතු තොගය කොටන්න. මේ ටෙන්ඩරේ දානකොට අපිට සමාරු කියන්න ගත්තා. මේ ටෙන්ඩරේ දාලා තියෙන මේ ලොකු කට්ටියට දෙන්න කියලා. නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දවසට පැයට කිලෝ 15000 කියන්නේ ටොන් 15යි. ටොන් 15යි කියලා කියන්නේ සාමාන්‍ය පැය 20ක් වැඩ කරොත් එහෙම මාසෙම වැඩ කරොත් මේ මෝල්ට කොටන්න පුළුවන් මාසෙට ටොන් 7500යි. මාස තුනක් කොටන්න ඕනේ යා ටොන් 20000 කොටන්න. අපි තනි මෝල් හිමියෙක් තෝරගත්තොත් එයා ටොන් 20000 කොටන්න මාසයක් වී කොටන්න මාස තුනක් වී කොටන්න ඕනේ. එයා මාස තුනක් කොටන්න ටොන් 20000 කොටන්න. අපේ කැපැසිටි එක දෙන්න නම් එයා මාස තුනක් අඩුමගාන පෑට කිලෝ පාලොස් දහ කොටන්න පුළුවන් වෙන්න ඕනෑගේ මෝලෙ. එහමනත්තන් එයා තෙන්දරක දෙන්න
බෑ.
තෙන්දරක දෙන්න බෑ. එනිසා අන්න එහෙම අන්න එහෙම තමයි අපි කිව්වේ මෙන්න මේ කටයුත්තදී අපි මේ වැඩේ කරගෙන යනවා කියලා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ටෙන්ඩර් ක්‍රියාවලින් යන්නේ රජයේ පටිපාටිය නිසා යදාල ක්‍රයිටීරියාස් අනුව. ඒ නිසා ඒවට ඇප්ලයි නොකර කැලෑ පැනලා හරියන්නේ නැහැනේ. ඒව ඇවිල්ලා Tamanට අඩුවට දෙන්න පුළුවන් නම් දෙන්න කියන්න ඕන. ඔන්න දැන් අපි කුඩු සුළුවා මධ්‍ය පරිමාණයටත් මේ වැඩේ දෙන්න ප්ලෑන් කරලා තියෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කතාවක් කියන්න ඕන. මොකද මම මට මම දැක්ක ඊයේ මේ කතාව කියලා තිබ්බා විශේෂයෙන්. ජිනීවා තියෙන ලෝක වෙළඳ සංවිධානයේ අවුරුදු පහෙන් පහට පවත්වන ට්‍රේඩ් පොලිසි රිවියු වෙළඳ ප්‍රතිපත්ති සමාලෝචන සාකච්ඡාව තියෙනවා ලබන 14 වෙනිදා 17 වෙනිදා දවස් 3. ඒ 14 වෙනිදා 17 වෙනිදා දවස් 3 ඇතුළේ තියෙන මේ වෙළඳ ප්‍රතිපත්ති සාකච්ඡාවට වෙළඳ අමාත්‍යාංශය යටතේ තියෙන වාණිජ දෙපාර්තමේන්තුවත් මුදල් අමාත්‍යාංශය මහ බැංකුව ඒ වගේම කස්ටම් එක BOI එක ඇතුළු ආයතන ගණනාවක් සහභාගී වෙනවා. ඒ සහභාගී වෙන්නේ වෙළඳ ප්‍රතිපත්ති සාකච්ඡාවට. එහෙම නැත්නම් සංචාරයක් නෙමෙයි. ඒ සාකච්ඡාවට ගියාට යන්න කලින්ම මේ වෙනකොට ලංකාව අනුගමනය කරපු වෙළඳ ප්‍රතිපත්ති මත ඇතිවෙච්ච ගැටලු පිළිබඳ ප්‍රශ්න මේ වෙනකොට එවලා තියෙනවා 245ක්. මේ ප්‍රශ්න 245ට මේ දවස් 3 උත්තර දෙන්න ඕනේ මේ යන නිලධාරී. මේ දවස් 3 ඒ විතරක් නෙමෙයි ප්‍රශ්න වලට උත්තර දෙන ගමන් ලංකාවේ ફોකල් පොයින්ට් එකක් කන්ටැක්ට් පොයින්ට් එකක් තියලා යන්න ඕනේ. සාකච්ඡාව යන අතරතුර ටෙක්නිකල් ඩිස්කෂන් මේවා. තාක්ෂණික සාකච්ඡා යන අතරතුර අපි දෙන උත්තරේට සෑහීමකටපත් වෙන්නේ නැතුව ඒගොල්ලෝ අපිත් එක්ක ආපහු සාකච්ඡා කරලා ප්‍රශ්න අහනවා. ආපහු ලංකාවත් එක්ක කතා කරලා නැවත උත්තර දෙන්නවා. ඒ නිසා එවැනි සාකච්ඡාවක් පිළිබඳව අවබෝධයක් නැතුව ඉතාම පහත් මට්ටමේ ඉස්කෝලේ නොගිය කියලා කියන්නේ නැහැ මං නේද? ඒ කතාව කියන්නේ නැහැ මං. බොහෝ විපක්ෂයේ මන්ත්‍රීවරු මේ පිළිබඳව මතු කරන කතාව විපක්ෂයේ සමහර සමාජ මාධ්‍යවල යවලා තියෙනවා. ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්න. මොකද මේ කතාව ඇතුලේ උත්සාහ කරනවා ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පිළිබඳව මේ අර ඊටාම ලාභ නැත්නම් ඊටාම බාල තත්ත්වේවා. එහෙම ඒවා නෙමෙයි. මොකද රටක් ඇතුළේ රට නියෝජනය කරමින් රට ඇතුලේ ජාත්‍යන්තරයේ මේ අවශ්‍ය කටයුතු ටික අපි කරනවා. ඒ නිසා මේ කටයුත්ත කරගෙන යනකොට ආණ්ඩුවට දැන් ආණ්ඩුව ගමන යනකොට විපක්ෂයට ටිකක් අමාරු ඇති. ඉතින් ඒක එහෙම තමයි. අර එක මන්ත්‍රී අමිල මන්ත්‍රීතුමා කිව්වා අපේ වැඩේ මේක තමයි. හොඳයි. ඈ එළියට આવුත් කියලා දෙන්න. නේ ඈ ගියේ නැත්තම් කවුද කියලා දන්නව ඒකයි වැඩේ. ගියේ නැති කට්ටිය කවුද
කියලා.
ඒ නිසා මේ ආණ්ඩුව පිළිබඳ ආපහු හැරලා බලන්න අපි අවුරුද්දකට පස්සේ විපක්ෂය විසින් දාපු යෝජනාව විසින් ආපහු විපක්ෂයට ආණ්ඩුව කරේ මොනවද කියලා මතක් කරලා දෙන්න කාලය ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් විශේෂයෙන් අපි පිළිසකර කරගනිමින් මේ ගත කරපු කාලය ඇතුළේ අපි බොහෝ දේවල් කරමින් දැනුත් සූදානම් වෙමින් තියෙන ඉදිරි වසර ඉතාම සාර්ථකව ජනතාවත් එක්ක මේ ගමන යනවා. ඒ නිසා ඒ ජනතාවට සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න අපි ගෙන යන ගමනට අත්වැල් බැඳගෙන ලෝකේ පුරා මිනිස්සු අත්වැල් බැඳගෙන එකතු වෙමින් තියෙනවා. ඒ වෙනුවෙන් විපක්ෂයටත් මතක් වෙලා මේ යෝජනාව දාලා නැවත මතක් කරගන්නගත් උත්සාහය ගැන සතුටු වෙනවා. ඒ වෙනුවෙන් කාලය ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමි. මම නවතිනවා. බොහොම ස්තුතියි.